SBS Radio.
සිකුරාදා දවසේ සුපුරුදු විදිහටම ගෙවිගෙනෙන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ත්වයගෙන අපි සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ ජනවාරි මාසය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන කාර්යබහුල මාසයක්. අපි ඒ පිළිබඳව තමයි අද දවසේත් වැඩි අවධානය යොමු කරන්නේ. අපේ සුපුරුදු හිතවතා මේ මොහොතේදී අපි සම්බන්ධ කරගෙන සිටිනවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයබෝන් සුබ දවසක් රංගන.
අයිබෝන් මදුර සුබ උදෑසනක්.
හොඳයි, අපි රංගන කතාබහ පටන් ගමු. පසුගියදා නිමාවට පත්වෙච්ච ශ්‍රී ලංකාව සහ නව ශ්‍රීලන්තය අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලියේ නැත්නම් ඒ තරඟ තුනේ අන්ත පරාජයක් අත්කරගත්ත ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වෙනි තරගයේදීත් ඒ අනුව නව ශ්‍රීලන්තය 3-0 විදියට මේ තරගාවලිය ජයගත්තා. ඇත්තටම මේ තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම උගත යුතු පාඩම් මොනවද කියලා අපි අද දවසේ මුලින්ම කතාබහ කරමු.
මදුර, මම හිතන්නේ මේ තරගාවලිය වගේම 2017 වසරේ ජනවාරි මාස පළවෙනිදා සිට මේ දක්වා පැවැත්වු සෑම එක්දින තරගයක් පිළිබඳවම කතා බහ කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් ලබන්නා වූ මේ පරාජයන් පිළිබඳව අපට යම් ආකාරයක හැඟීමක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළොත් මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 47කින් ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 11ක් පමණයි. තරග 36ක් පරාජයට පත් වී තිබෙනවා. ඒ අනුව ජයග්‍රහණ ප්‍රතිශතය 27% පමණයි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තරයේ සිටින්නේ පැපුවා නිව්ගිනියා කණ්ඩායමටත් වඩා පහත් මට්ටමකයි. ජයග්‍රහණ ප්‍රතිශතයට අනුව මේම පරාජයන් රැල්ල කොයි ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් දරා ගත්තාද කියන ප්‍රශ්නාර්ථය මේ වන විට මතුවී තිබෙනවා. කෙසේ වෙතත් සමස්තයක් හැටියට මේ පරාජයන්ට ප්‍රධානතම හේතු කාරණා මොනවද කියලා අපි සවා බලමු. මදුර, මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම කරුණු පහක් මෙහිදී අපට සඳහන් කිරීමට හැකියාවක් තිබෙනවා. පළමු කාරණාව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම නැතිනම් කණ්ඩායම් හැඟීමෙන් එක්දින තරගාවලියකට නැතිනම් තරගයකට ක්‍රීඩා නොකිරීම. දෙවන කාරණාව වශයෙන් හුදකලා අවස්ථාවන් නැතිනම් දක්ෂතා පමණක් එක් තරගයකදී මතුවීම. තුන්වන කාරණාව ලෙස තරගයක අවසන් පන්දුවාර 10න් උපරිම ප්‍රයෝජන ලබා නොගැනීම. ඊළඟ කාරණාව ලෙස නිසි ආරම්භක පිටිකරුවන් යුගලයක් තවමත් ශ්‍රී ලංකාවට නොමැතිවීම සහ අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ගේ දුර්වලතා අපට මේ පරාජයන් රැල්ලට හේතුවක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. මේ කරුණු කාරණා එකින් එක සලකා බැලුවොත් කණ්ඩායම් හැඟීමක් නැති කාරණාවට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. මදුර, මේ වන විට සෑම ක්‍රීඩකයෙකුම පාහේ ක්‍රීඩා කරන්නේ කණ්ඩායම වෙනුවෙන්වත් ජයග්‍රහණය වෙනුවෙන්වත් නොවේ, තමන්ගේ ස්ථානය ආරක්ෂා කිරීමටයි. මේ වන විට ක්‍රීඩකින්ගේ බිරිඳ ඇවරුල් පිටියට පිවිසලා තියෙන බවට අපට තොරතුරු වාර්තා වෙනවා. නැතිනම් පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ ලසිත් මාලිංගගේ බිරිඳ සහ තිසර පෙරේරාගේ බිරිඳ යම් යම් ආකාරයෙන් චෝදනා එල්ල කරගන්න ආකාරය සහ ඊට ක්‍රීඩකින් ප්‍රතිචාර දක්වන ආකාරයත් අපට දක්නට ලැබුණා. මේ කාරණාව ක්‍රිකට් පාලක මණ්ඩලයටත් ගියා. ඉන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් පසුගියදා අදහස් පළ කරමින් ඔහු සඳහන් කර සිටියා බිරිඳව ගෙදර තියලා ක්‍රීඩකයා ක්‍රිකට් ගහන්න එන්න කියලා. මේ ඉතාමත්ම ලැජ්ජාවට පත් වූ තත්ත්වයක්. මේ තත්ත්වය තුළ කණ්ඩායමක් ජයග්‍රහණය කරන්නේ කෙසේද කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවන්නේ. අපේ අනික් කාරණාව පිළිබඳව කතා කළහොත් දෙවන කාරණාව උදකලා අවස්ථා නැතිනම් දක්ෂතා පමණක් තරගයක දක්නට ලැබීම ප්‍රධානතම හේතුවක්. මේ ආකාරයෙන් තරගාවලි පරාජයට පත්වීම මහල ජයවර්ධනක් පසුගිය දිනක ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. මේ තරගාවලියේදී එක් එක් තරගයක එක් එක් ක්‍රීඩකින්ගේ දක්ෂතා පමණයි ඉස්මතු වුණේ. සමස්තයක් හැටියට කණ්ඩායමේ දක්ෂතා මතු වුණේ නැති බව. පළමු තරගයේදී කුසල්ගේ ශතකය, දෙවන තරගයේදී තිසරගේ ඉනිම, ඒ වගේම තුන්වන තරගයේදී තිසරගේ ඉනිම පමණයි කැපී පෙනුනේ. අපි උදාහරණයකට ගතහොත් නව ශ්‍රීලන්තයේ කණ්ඩායම පළමු එක් දින තරගයේදී නව ශ්‍රීලන්තයේ එක් ශතකයක් වගේම අර්ධ ශතක දෙකක් වාර්තා කළා. දෙවන එක් දින තරගයේදී හොඳ අර්ධ ශතක තුනක් වාර්තා කළා. තුන්වන සහ අවසන් එක් දින තරගයේදී නව ශ්‍රීලන්තයේ ශතක දෙකක් වගේම එක් අර්ධ ශතකයක් වාර්තා කරන්නට සමත් වුණා. මෙන්න මේ දක්ෂතා තමයි අපට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට නොලැබුණේ. අපි විශේෂයෙන්ම සඳහන් කළොත් අවසන් එක් දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු පහ ලකුණු පහක් තුළ බිඳ වැටුණා. මේ තත්ත්වයක් තුළ කොයි ආකාරයෙන්ද අපි තරගයක් ජයග්‍රහණය කරන්නේ කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවන්නේ. ඒ වගේම මා පසුගිය සතියේදී සඳහන් කළා මදුර, අවසන් පන්දුවාර 10 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එහි වාසි ලබා ගන්නට අපහසුතාවක් වී තිබෙනවා. මෙන්න මේ ලක්ෂණය 2017 වසරේ සිට මේ දක්වාම පැවැත්වූ තරග 47 පුරාවටම විටින් විට දක්නට ලැබුණා. පන්දු යවන විට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා දෙනවා. පන්දුට පහර දෙන විට එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නෙත් නැහැ. අවසන් එක් දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන විට නව ශ්‍රීලන්තයේ ලකුණු 130ක් ලබා ගත්තා අවසන් පන්දු අර 10 තුළ. ඒ අනුව මේ වරද ඉක්මනින්ම නිවැරදි කරගත යුතුමයි. අනෙක් කාරණාව ලෙස නිසි ආරම්භක පිතිකරුවන් යුගලයක් තවමත් ශ්‍රී ලංකාවට නැහැ. අවම වශයෙන් තෙස් තරගයකවත් තවම අපට ආරම්භක පිතිකරුවන් යුගලයක් නැහැ. මේ තත්ත්වයත් එක්ක අපට ලෝක කුසලන් තරගාවලියට පිවිසීමට හැකියාවක් තිබෙනවද කියන ප්‍රශ්නය තමයි මතුවන්නේ. අවසාන වශයෙන් මදුර සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාවේ පුහුණු කරුවන්ගේ දුර්වලතා ඍජුවම බලපානවා ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ පරාජයන් වලට. මෙහිදී අප සඳහන් කරන්නේ ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස දේශීය ක්‍රීඩකින්ගේ මානසිකත්වය සකස් කරන්නට අපගේ පුහුණු කරුවන් තවමත් සමත් වී නැති බවයි. උදාහරණයක් ගත්තොත් මදුර ක්‍රීඩකයෙක් එක් දින තරගයක ලකුණු 35ක් ලබාගෙන එය අර්ධ ශතකයක් බවට පත් කර නොගෙන ගැවි යනවා නම් එහිදී සැපී පෙනෙන්නේ ඔහුගේ මානසික තත්ත්වය දුර්වල මට්ටමක පවතින බවයි. ඒ වගේම ලකුණු 75ක් ලබා ගන්නා ක්‍රීඩකයෙකු ශතකයක් ලබා නොගන්නේ නම් ඒ ප්‍රතිඵලය බවට පත්වන්නේ ඔහුගේ මානසික තත්ත්වය ඉතාමත්ම දුර්වල මට්ටමක පවතින බවයි. මෙන්න මෙතනදී තමයි පුහුණුකරුවාගේ කාර්යභාරය වැදගත් වන්නේ. ඔහු තමයි ඉදිරිපත් විය යුත්තේ මෙතනින් එහාට ක්‍රීඩකයෙක් රැගෙන යන්නට ජාත්‍යන්තර මට්ටමේදී. මීළඟ කාරණාවල තමා මතක් කරන්නේ ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන පුහුණුකරුගේ දුර්වලතාවයි. ඒ තමයි පියල් විජේතුංග. ඔහු ඍජුවම වග කෙරිය යුතුයි මේ වන විට ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නන් දක්වන දුර්වල ක්‍රීඩා විලාශයට. නැතිනම් ඉතාමත්ම ඉක්මනින් දඟපන්දු යැවීමේ පුහුණුකරුවා මාරු කළ යුතුමයි. අප මීට පෙර සඳහන් කළා පිටිකරන පුහුණුකරු මාරු කළ යුතු බව. වාසනාවට මේ වන විට අපට අලුත් පිටිකරන පුහුණුකරුවෙකු ලැබී තිබෙනවා. යනුව මෙන්න මේ කරුණු කාරණා නිවැරදි කර ගැනීමෙන් පසුව සහ හොඳ කණ්ඩායමක් තෝරා ගැනීමට තේරීම් කමිටුව දක්වන සමත්කම මත අපට තව තරඟ පහක් පමණක් ඉතිරි වී තිබෙනවා 2019 ලෝක කුසලානයේ පෙර. අපි බලමු මදුර එම කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොයි ආකාරයටද ජයග්‍රහි රිද්මය හඳුනාගන්නේ කියලා. ඒ අනුව මදුර මේ නව ශ්‍රීලංක තරඟ සංචාරයේ අවසන් කරන්නට ශ්‍රී ලංකාවේ අවසන් තරඟයේ අද දිනේදී පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් නම් සවස 5ට එකම 20:20 තරඟයේ ශ්‍රී ලංකාව සහ නව ශ්‍රීලංකය අතර. අපි බලමු මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොයි ආකාරයෙන් සමස්තයක් ලෙස දුර්වල නව ශ්‍රීලංක තරඟ සංචාරයේ නිමාවට පත් කරාවිද කියලා.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරයෙන් පසුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව. විශේෂම ටෙස්ට් තරඟ දෙකක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙනවා මේ ජනවාරි මාසේ. අපි ඒ පිළිබඳව කතා බහ කරමු. රංගන කොහොමද සූදානම, කොහොමද ටෙස්ට් සංචිතයේ, සහ මොන වගේ විධික්‍රමද මෙහිදී භාවිත කළ යුත්තේ මේ ටෙස්ට් තරඟාවලියට මුහුණ දෙන්නට?
නවසීලන්ත ටෙස්ට් තරඟාවලියට සහභාගී වූ කණ්ඩායමෙන් එක් වෙනස්කමක් පමණයි මදුර සිදු වී තිබෙන්නේ. ඒ තරඟාවලියට කුඩකී 17 දෙනෙකු නම් කළත් ඔස්ට්‍රේලියානු තරඟාවලියට තුඩකින් 16 දෙනෙකු පමණයි නම් කර තිබෙන්නේ. ඇන්ජලෝ මැතිව් ආබාධයට ලක් වී තිබෙනවා. එනු ඔහුට මේ ටෙස්ට් තරඟ දෙක අහිමි වනවා. ඒ වෙනුවට ක්‍රිකේකු නම් කරන්නේ නැහැ. නමුත් කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට ඇතුළත් වී තිබෙනවා. ඔහු වෙනුවට කණ්ඩායමෙන් ඉවත් වන්නේ ධනුෂ්ක ගුණතිලකයි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 16ක් පමණයි ලබා ගත්තේ නිමාවට පත් වූ නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය තුළ. ඒ අනුව ඔහුගේ ස්ථානය අහිමි වී තිබෙනවා. ඒ අනුව බොහෝ විට විමුත් කරුණාරත්න සමගින් කුසල් ජනිත් පෙරේරා හෝ කුසල් මෙන්ඩිස් නැතිනම් සදීර සමර වික්‍රම හෝ ලහිරු පිරිමාන්න වැනි ක්‍රීඩකයෙක් ආරම්භක පිටිකරු ස්ථානයට සුඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. මේ ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ජනවාරි මාස 24 වනදා බ්‍රිස්බේන්හිදී ආරම්භ වනවා. මෙම තරඟය දිවා රාත්‍රියේ ටෙස්ට් ක්‍රිකට් තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රථම වතාවට තමයි දිවා රාත්‍රියේ ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පැවැත්වෙන්නේ. මේක පෙර ශ්‍රී ලංකාව දිවා රාත්‍රියේ ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකට සහභාගී වී එම තරඟ දෙකම ජයග්‍රහණය කරන්නට සමත් වී තිබෙනවා. දෙවන තරඟයේ පෙබරවාරි මාස 5 වනදා කැන්බරාහිදී පැවැත්වීමටත් නියමිතව තිබෙනවා. මෙම තරඟාවලිය ආරම්භ කරමින් පුහුණු තරඟයක් එළඹෙන 17 වනදා පැවැත්වීමට නියමිතයි. දිනේෂ් ශාන්තිමාල් තමයි මේ වරත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබෙන්නේ.
හොඳයි, ඒ අතරතුරේදී ඊයේ දවසේදී ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කරපු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පිළිබඳව අවධානය යොමු කරන්න අපි සූදානම් වෙන්නේ. ICC දූෂණ මර්ධන ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට දින 15ක අවසාන සහන කාලයක් ලබා දී තිබෙනවා කියලා තමයි ඊයේ දවසේදී මේ ප්‍රවෘත්තිය වාර්තා වුණේ. රංගන, අපි කැමති මේ පුවත සම්බන්ධයෙන් වැඩි විස්තර කතා බහ කරන්න අපේ අලුත් ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දුගේ අදහසුත් සමග.
මදුර මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසු ඉදා පැවැත්වුණා. මේ සඳහා ICC ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ නැතිනම් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරී ශ්‍රී රිචඩ්සන් මහතා සහභාගී වී සිටියා. එයනු ඔහු සඳහන් කර සිටියා ශ්‍රී ලංකාව තුළ මේ සති දෙකක කාලය තුළ විශේෂ කාර්යාලයක් පිහිටවන බව. එම කාර්යාලයට පැමිණ මේ විශේෂ සහන කාලය තුළ ඕනෑම ක්‍රීඩකයෙකුට හෝ ඕනෑම පුද්ගලයෙකුට හැකියාව තිබෙනවා තොරතුරු ලබා දෙන්නට තමන්ට යම් ආකාරයකින් මේ සම්බන්ධයෙන් දන්නා තොරතුරක් තිබෙනවා. එතනම් තමන් යම් ආකාරයකින් මුදලට තරඟ පාවා දීමකට සම්බන්ධ වූවාද කියන කරුණු සියල්ල සම්බන්ධයෙන් මේ ආකාරයෙන් තොරතුරු ලබා දීමේ හැකියාව තිබෙනවා. එහි රහස්‍යභාව රකින්නවා වගේම පූර්ණ ආරක්ෂාවක් ලබා දෙන බවටත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා. මේ සහන කාලයෙන් පසුව යම් ආකාරයකින් කිසියම් ක්‍රීඩකයෙක් හෝ නිලධාරියෙක් මුදලට තරඟ පාවා දීමක් සම්බන්ධයෙන් වරදකරුවෝ හොත් ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීමට නියමිතයි. ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියා නව නීති හඳුන්වා දෙන බවටත් ඒ අනුව වසර 5ක අවම සිර දඬුවමක් ලබා දීමටත් නියමිතව තිබෙනවා. අපි බලමු ඉදිරි සති දෙකක කාලයෙන් පසු අපට තොරතුරු දැනගන්නට ලැබෙනවා සරත් ජයසූරිය, නුවන් සොයිසා, දිල්හාර් ලොකුමිට්ටි යන ක්‍රීඩකයින්ට එරෙහිව මේ වන විට ICC ඉදිරිපත් කර තිබෙන මුදලට තරඟ පාවා දීමේ චෝදනා සම්බන්ධයෙන් ICC වාර්තාවත් තවත් සති දෙකකින් පමණ නිකුත් වීමට නියමිත බවත් අපට මේ වන විට තොරතුරු වාර්තා වනවා.
අපි රංගනත් එක්ක අවසාන වශයෙන් කතා බහ කරන බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ තවත් ක්‍රිකට් වාර්තාවක් පිළිබඳව. අපිට පසුගියදා වාර්තා වුණා මලින්ද පුෂ්පකුමාරගේ පන්දු යවීම සම්බන්ධයෙන් මේ වාර්තාව. රංගන අපි කැමති වැඩි විස්තර දැනගන්න.
මදුර වමතින් පාදංග පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර පසුගියදා සමත් වුණා CCC කණ්ඩායම නියෝජනයේ ක්‍රමින් පෙරසල් කණ්ඩායමට එරෙහිව එක් නිමක කඩලු 10ක් බිඳ හෙළන්නට ඔහු ලකුණු 37කට කඩලු 10ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව පළමු පෙළ තරඟයක ඉනිමක කඩලු 10ක් බිඳ හෙළු ක්‍රීඩකින්ගේ ලයිස්තුවේ ඔහුට හිමිවන්නේ 13 වන ස්ථානයයි. මෙහි ප්‍රථම ස්ථානයේ හිමිවන්නේ ලකුණු 10කට කඩලු 10ක් බිඳ හෙළු අවස්ථාව 1932 වසරේ තමයි මෙම තරඟයේ වාර්තා වී තිබෙන්නේ. වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමෝද වික්‍රමසිංහ මීට පෙර මේ දක්ෂතාව දක්වන්නට සමත් වී තිබෙනවා 1992 වසරේ ලකුණු 41කට කඩලු 10ක් බිඳ හෙළමින්. ඒ අනුව මේ වන විට මලින්ද පුෂ්පකුමාර දේශීය තරඟවලදී පළමු පෙළ තරඟවලදී කඩලු 700ක් බිඳ හෙළීමට සමත් වී තිබෙනවා. නමුත් අවාසනාවන්ත කාරණාව තමයි ඔහු මේ දක්වා ජාත්‍යන්තර තරඟවලදී මේ දක්ෂතාව දක්වන්නට අසමත් වී තිබීම. ඒ අනුව තමයි මදුර මා මීට පෙරත් සඳහන් කළේ මෙහිදී තමයි පන්දු යැවීමේ නැතිනම් දඟ පන්දු යැවීමේ පුහුණුකරුගේ කාර්යභාරය මතුවන්නේ ඔහු වගකිව යුතු ඍජුවම දේශීය මට්ටමේ මේ ආකාරයෙන් සුපිරි දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර මට්ටමට සැකසීමට මෙන්න මේ කරුණු කාරණා සම්බන්ධයෙන් තමයි ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඍජුවම අවධානය යොමු කළ යුතු වන්නේ.
ඒ පුතත් සමගින් අද දවසේදී අපි රංගන සෙනවිරත්න අපේ ක්‍රීඩා මාධ්‍යවේදියාට සම්බන්ධ වෙනවා අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්. රංගන අපි ලබන සිකුරාදා නැවතත් හමු වෙමු ගෙවිගෙන යන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිත්තිත් සමග. සුබ දවසක් සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරඟ තුනකින් සමන්විතයි. ඒ තරගාවලිය හෙට දවසේදී ආරම්භ වෙනවා. ප්‍රථම තරගය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා දිවාරාත්‍රී තරගයක් විදිහට. ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් 10:30 තමයි මේ තරගය ආරම්භ වෙන්නේ. ඒ අතරතුරේදී මේ දිනවල පැවැත්වෙන බිග් බෑෂ් 20x20 ක්‍රිකට් තරගාවලියට තේදී ඊයේ දවසේදී පැවැත්වුණ 26 වෙනි තරගය ඒ බ්‍රිස්බන් හීට් සහ මෙල්බන් රෙනිගේට්ස් කණ්ඩායම අතර. මෙහිදී මෙල්බන් රෙනිගේට්ස් කණ්ඩායම බ්‍රිස්බන් හීට් කණ්ඩායම පරදවා කඩලු 8ක ජයක් ලබා ගත්තා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බ්‍රිස්බන් හීට් කණ්ඩායම කඩලු 8කට ලකුණු 144ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් මෙල්බන් රෙනිගේට්ස් කණ්ඩායම පන්දුවර 15යි පන්දු 4කදී කඩලු 2ක් පමණක් දැවී ලකුණු 145ක් රැස් කරගෙන කඩලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාවක් දැක්වුවා. අද දවසේදී තවත් තරගයක් පැවැත්වෙනවා 27 වෙනි තරගය. ඒ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම අතර ඇඩිලේඩ් නුවරදී. ඒ අතරතුරේදී ලෝකයේ ටෙනිස් ලෝලින්ගේ අවධානය යොමු වෙනවා ලබන සතියේ සිට ඔස්ට්‍රේලියාව දෙසට. ඒ තමයි 2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය ආරම්භ වෙනවා ජනවාරි මාසේ 14 වෙනිදා ලබන සඳුදා. ඒ අනුව ජනවාරි මාසේ 27 වෙනකන් මේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි. 107 වන වතාවට තමයි මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ. පසුගිය වසරේ 2018 වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලියේ පිරිමි කේවලංශේ ශූරතාව දිනා ගැනීමට සුපිරි ක්‍රීඩක රොජර් ෆෙඩරර් සමත් වුණා. ඒ අතරතුරේ කාන්තා කේවලංශයේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණේ කැරොලින් වොනියක්. අපි බලමු 2019 මේ ශූරතාව දිනා ගැනීමට කාටද හැකියාව තිබෙන්නේ කියලා. ඒ සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු ගෙවිගෙන යන සතියේ ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිතිත් සමග. සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.